भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस् देकाले कथा करे में खेलेस पीलिबंदव अनिच्चान पस्सनाविं दुरुवेन खेलेस मनवाद कियनक නදී අපි කෙලෙස් තැන්පත් වීම කියන එක ඉෂ්ට වූ ප්‍රිය අරමුණේ හා අප්‍රිය අරමුණේ තැන්පත් වෙනවා ඒ වගේම අනුසය හතම කෙනෙකුගේ సంతානයේ එකවර තැන්පත් වෙන බව අපි සඳහන් වෙනවා අපි කතා කරා එතකොට අරමුණේ තැන්පත් වීම సంతානයේ තැන්පත් වීම කියලා කොටස් දෙකක් කතා කරා එතකොට අරමුණක් දැඩිව ගැනීම නිසා පසු කාලයේදී පහළ වීමට සුදුසුභාවයේ ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ කියලා සඳහන් කරේ අරමුණක් දැඩිව ගැනීම නිසා උපදින කෙලෙස්. එතකොට මේක ප්‍රිය රූප සාත රූප දෙකේම තැන්පත් වෙනවා. ඒ හැම එකම අවිජ්ජානුසයත් තැන්පත් වෙනවා. ඒ නිසා ditthi vicikicchā මාන ආදී මේවත් තැම්පත් වෙනවා අනුසය වශයෙන්. අනුසය කියලා තවත් මේ මාතෘකාවක් තියෙනවා. ඒකෙත් මේ කතා වෙනවා. එතකොට ස්ථාරමුණු කිව්වම ස්වභාව ස්ථාරම්භන, පරිකප්ප ස්ථාරම්භන, ස්වභාව අනිස්ථාරම්භන, පරිකප්ප අනිස්ථාරම්භන කියලා කොටස් වලට බෙදාගත්තා. මේ ඔක්කොම එකතු කරලා අපි ස්ථාරම්භන අනිස්ථාරම්භන කියලා කියන. එතකොට ඊට පස්සේ කතා කරේ මේ විභංග අට කතාව එකක්. එත්ත සත්තානං රාගානුසයෝ අනුසේති ඒතස්මින් ඉත්තාරම්භනේ සත්තානං අප්පහීනට්ඨේන රාගානුසයෝ අනුසේති. එතකොට එතන රාගානුසය අනුසේ වෙනවා කියලා කිව්වේ ඉෂ්ඨ අරමුණේ අප්‍රහීන භාවයේ සුදුසු කාලයේ පහළ වීමට තරම් එහි තාමගතව දැඩිව තැම්පත් වෙන ආකාරයෙන් තමයි අනුසය වෙනවා කියලා මේ සඳහන් කරා කියලා කිව්වා. ටික කතා කරලා ඊට පස්සේ තව මේ ඒකට අදාළ ටීකා විවරණයක් තියෙනවා. ඒක එතනින් මම හිතන්නේ නතර කරන්නත්. ආරම්භණං සන්තානානුසය නේ සූති ආරම්භ කියලා කියන්නේ මේ අරමුණේ තැම්පත් වෙනවා సంతානයේ තැම්පත් වෙනවා කියලා කියන්නේ ආරම්භනානුසයානං సంతානානුසයානන්ති දීසි අනුසයනේසු මේ ආරම්භනානුසය సంతානයේ තැම්පත් වෙනවා කියන මේ අනුසය දෙක යතාහි මග්ගේන අසම්මුච්චින්නෝ රාගෝ කාරණාලාභේන උප්පජ්ජන්නාරහෝ තාමගතට්ඨේන సంతානේ අනුසේතීති උච්චති කියලා කියනවා. ඒ කියන්නේ මේ අනුසේ දෙකම මාර්ගයෙන් සහ මුලින්ම දුරු නොකළ නිසා ඒ ටික කිව්වද අපි නෑ නේද? දුරු නොකළ නිසා කාරණාලාභේන උප්පජ්ජන්නාරහෝ ඒ කියන්නේ සුදුසු කරුණක් ලැබුණු කල්ලි උප්පජ්ජන්නාරහෝ කියලා කියන්නේ උපදීමට සුදුසු ස්වභාවය ඉපදීමට හැකි භාවයට කියනවා මේ උප්පජ්ජන්නාරහෝ කියලා. ඉපදීමට හැකි භාවය තාමගතට්ඨේන ඒ කියන්නේ ශක්තිමත්ව දැඩිව సంతානේ තැන්පත් වෙලා තියෙනවා. ඒකට තමයි මේ సంతානේ තැම්පත් වෙනවා කියලා කියන්නේ. මේ තැම්පත් වෙනවා කියලා කියන්නේ ඒක අර මෙතන නැවතත් අදහස් කරන්නේ මේ තැම්පත් වෙනවා කියලා කියන්නේ අපි මොනවා හරි දෙයක් තැම්පත් කරනවා වගේ මේ කොහේ හරි තැම්පත් වෙනවා කියන එක නෙවෙයි. සුදුසු කාලයේදී කරුණක් ලැබුණාම උපදීමට හැකි ස්වභාවය හිතේ දැඩිව තියෙනවා. එහෙම ශක්තියක් වශයෙන් ඒක තියෙන දෙයක් නෙවෙයි. අරමුණක් ආවහම ඒ ප්‍රත්‍ය නිසා එතන උපදිනවා. ඒවන් ඉට්ඨාරම්භණේපි තස්ස ආරම්භනානුසයානන් දට්ටබ්බං. මේ විදිහට මේ ඒක තමයි ඒ අනුසය సంతానే తీయనో కీల క్యూవే ఎత్తకొట ఏవం ఎసేమ ఇష్టారంభణే ఇష్టారమునేద ఆరంభనానుసే ఏ అరమునే తెంపత్ వెనో కీన ఎకత్ ఏ ఆకారేమ దతయుతుయి కీల మీ ఇసర్లా కీపేకట టీకా వివరణయక్ వసేన్ ఆచార్యన్ వహన్సే నమకే విస్తర కరన එතකොට ඒ නිසා තමයි මේ ඕනෑම කෙනෙකුගේ කොයිතරම් යටපත් කරලා තිබුණත් අභිඥා ධ්‍යාන ලබාගෙන හිටියත් සමහර අය ඒ සමහර දේවල් ආවහම ඒ සියලු අභිඥා ධ්‍යාන පිරිහිලා නැවත මුල් තත්ත්වයටමපත් වෙනවා. ඉතින් එහෙම කතා වස්තු අපි ඕනේ තරම් අහලා තියෙන උඩුන් ගිය තාපසවරුපව. ඒ වගේම හිමාලයේ උග්‍රව තපස් කරපු ඒ තපස්ලාභීන් පවා සමහර කරුණු ඉදිරිපත් වුණාම ඒ සියල්ල විනාශ වෙලා යනවා. ඉතින් ඒ විදිහට අද අපිට ඉතින් ওই ශාසනෙත් හැම තැනම දකින්න පුළුවන්. හැම දෙනා අතරම ඒවා වරින් වර බොහෝ විට හොඳට ඉන්න අය පවා භික්ෂුන් වහන්සේලාට පවා ඒ දේවල් වෙලා මේ කෙලෙස් නැවත උඩට ඇවිල්ලා ඉතින් ඒවා එහෙම එන්න හේතුව ඒවා විපස්සනා වශයෙන් නැවත නැවත බලලා නැති නිසා මේවා ඇවිල්ලා අර හිත කෙලෙසලා දාන. ඉතින් ඒ නිසා අපි ගාව කෙලෙස් නැතුව තිබුණත් ඒකෙන් අපි මන්ද උත්සාහය වෙන්නේ නැතුව මාර්ගඥානයක් උපදින තාක්කල් කොයි මොහොතේ හරි මේවාද පිරිහෙන්න පුළුවන් කියන අදහස තුළ ඒ නිතර නිතර වීරය කරමින් උත්සාහ කරමින් මාර්ගඵලයක් ලැබෙන තුරු අපේ උත්සාහය අත්හරින්න හොඳයි. ඉතින් ඒ වගේ අවස්ථාවක මාර්ගඵලයක් ලැබුණොත්ම විතරයි ඒ අනුසය කියන එක නැසිලා දාන්නේ. එතෙක් කෙනෙකුට ඒ පිළිබඳව විශ්වාසයක් තබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ අනුසය කියන ඒවා අපිට හොයන්න පුළුවන්කමක් නැහැ. සුදුසු කරුණක් ආවහම උඩට එන ඒවා නිසා. විපස්සනා ඥාන මාර්ග ඥාන වශයෙන් තත්වාකාරයෙන් තවම නොදත් අරමුණක් පාසා කෙලෙස් පහළ වේ හැකි බව කෙලෙස් පහළ වීම නිම නොවීම එම අරමුණේ කෙලෙස් නිදන්ගත විය කියන එක කියනවා. යැයි අදහස් දක්වන බව ඉහත සඳහන් අටකතා ටීකාවලින් ප්‍රකටය. අරමුණේ තැන්පත් වන නිදන්ගත වන මෙම අනුසයට ආරම්භන අනුසයයි කියනු ලැබේ. සුකාය භික්කවේ වේදනා සුකා භික්කවේ වේදනා රාගානුසයෝ පහතබ්බෝ දුක්ඛාය වේදනාය පටිගානුසයෝ පහතබ්බෝ අදුක්ඛම සුකාය වේදනා අවිජ්ජානුසයෝ පහතබ්බෝ කියලා මේක මේ වේදාල්ල සූත්‍රයේ තියෙනවා. මෙතන මේ සංයුත්ත නිකායේ සඝාතක වර්ගයේ සූත්‍රයක තියෙන කොටසක් පෙන්වන්නේ 254 වෙනි පිටුවේ. එතකොට සැප වේදනාවේ රාගානුසය පහ කළ යුතුයි කියනවා. දුක් වේදනාවේ පටිගානුසය පහ කරන්න ඕනේ. අදුක්ඛම සුඛ වේදනාවේ අවිජ්ජානුසය. ඒක නොදන්නාකම කියන මේ මෝඩකමේකේ තියෙනවා. ඉතින් මෙතන දක්වන්නේ ඉමස්මින් සුත්තේ ආරම්භනානුසයෝ කතිතෝ. මේ කියන්නේ මේ ආරම්භනානුසය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියලා. කුමක් නිසාද මේ හැම සුඛ වේදනාවකම රාගානුසය පහ කළ යුතු නැහැ. හැම දුක් වේදනාවකම පටිගානුසය පහ කළ යුතු නැහැ කියලා මේ වේදල්ල සූත්‍රයේදී පෙන්නනවා. එතකොට ධ්‍යාන වගේ සුඛ වේදනාවල් වල රාගානුසය පහ කළ යුතු නැහැ කියනවා. ධ්‍යාන කියන්නේ රාගය සම්පූර්ණ යටපත් කරලා රාගේ ඉක්මවලා රූපාවචර අරූපාවචර මට්ටමට ඉතින් ඒ පත් වුණාන් පස්සේ ඒ සුඛය එතන ඒ අටකතාවල පෙන්නවා. එතන අනුසේ නැතුව නෙවෙයි. නමුත් කෙනෙක් ඒ විදිහට ධ්‍යාන ලබලා ඒව පාදක කරගෙන විපස්සනාවල මාර්ගඵල ලබන කෙනාගේ ඒ සුඛ වේදනාවේ රාගානුසය පහ නොකල යුතුයි ගණයට යනවා කියලා ඒ විදිහට අර්ථකථන කරනවා. ඉතින් ඒ තොරතුරුත් එක්ක තමයි මේ මෙතන මේ අටුවාචාරින් වහන්සේලා කියන්නේ. මේ කියන්නේ මේ සැප වේදනාවේ රාගානුසය පහ කළ යුතුයි කියලා කියන්නේ මේ ආරම්භන අනුසය ගැන. අපි මේ වේදනාව උපාදාන වශයෙන් තණ්හාවෙන් මමත්වයෙන් ගන්න නිසා එතන රාගානුසය තැම්පත් වෙනවා. ඊට පස්සේ තව හොඳ වටිනා කාරණාවක් තියෙනවා. චක්කාදීනම් පන ආපාතගතේ ආරම්භනේ පුබ්බ භාගේ අනුපජ්ජමානම්පි කිලේශජාතං ආරම්භනස්ස අදිග්ගහිතා ඒවං අපරභාගේ ඒකන්තේන උපජ්ජත් උප්පත්තිතෝ ආරම්භන අදිග්ගහිත උප්පන්නන්ති උච්චති. ආරම්භන අදිග්ගහිත උප්පන්නේ අරමුණ දැඩිව ගැනීම නිසා කෙලෙස් උපදිනවා කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව එතන විස්තරයක් කරන්න. එතන අපි පොතේ තියෙන එක බලමු. එක ඉෂ්ඨ අනිෂ්ඨ වන්නා වූ වර්ණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු මේ සඩ්ඩ ආරම්භණයන් ස්වභාව ධර්ම ස්වභාවයන් යන අරමුණු හය ප්‍රකටව දැක අසා විඳ රස බලා පහස ලැබ දැනගත්තේ නම්, ඒ කියන්නේ අර ටිකම තමයි ඒ සිංහලෙන් කියන්නේ, දැනගත්තේ නම් එම ස්නේහීම ලෝභ දේසාදී කෙලෙස් පහළ වීමද වේ, පහළ නොවීමද වේ. ඒ කියන්නේ අපිට රූපයක් දැකපු අවස්ථාවේ ශබ්දයක් ගන්ධයක් හෝ මනසට සිතිවිල්ලක් ආපු වෙලාවක ඉතින් විදර්ශනා යෝනිසෝ මනසිකාරාදී කරන කෙනෙකුට ඒක පහළ නොවෙන්න පුළුවන්. සමහර කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. පහළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක කෙසේ වෙතත් මෙතන කියන්නේ පහළ වීම හෝ නොවීම වේවා එම සනෙහි කෙලෙස් පහළ වූයේ නම් වනාහි පසුවේ අනුවම දිගටම පහළ වීම ප්‍රකටයි. කෙලෙස් පහළ වුණා නම් ඒක නවත නැවත පහළ වෙනවා කියන එක පිළිබඳ ගැටලුවක් නෑ. නමුත් යෝනිසෝ මනසිකාරය ආදිය නිසා එම ක්ෂණෙහි වනාහි කෙලෙස් පහළ නොවුනද අරමුණ ප්‍රකටව පැහැදිලිව සලකුණු කරගත් තැනත්තා හට පසු අවස්ථාවේදී නැවත සිතන විට ඒ හා සමාන අරමුණක් හමුවීම සිදුවන විට විරුද්ධ පාක්ෂික අරමුණක් හමුව විටත් අනුන් විසින් සිහිපත් කරන විට යනාදී හේතු එළඹ විට තදින් ලකුණු කරගත් එම අරමුණ හා සම්බන්ධ වීමෙන් කෙලෙස් පහළ වීම ඒකාන්තය. මක්නිසාද ඒ පහළවන් මක්නිසා එසේ පහළවන්නේ දෙයත් අරමුණේ තදින් ලකුණු කරගත් බැවිනි. එම නිසා අරමුණ පැහැදිලිව ප්‍රකටව සලකුණු ගැනීම නිසා පහළ වීමේ සූදානම ඇති එම කෙලෙස් වර්ගය ආරම්භන අධිග්‍රහිත උප්පන්නේයි කියනු ලැබේ. මේ තේරුණා. අපිට ආයතන 6ට යම් අරමුණක් හම්බුනම් පස්සේ ඒ අරමුණේදී කෙනෙකුට කෙලෙස් පහළ වීම හෝ වේවා, කෙනෙකුට ඒ අරමුණේ යෝනිසෝ මනසිකාරය කර කෙලෙසේ ආවම් පස්සේ හෝ කෙලෙසේ එන්න ඉස්සරලා එයා යෝනිසෝ මනසිකාරය කරත්, නමුත් එයා ඒකේ නිරෝධය දැක්කේ නැත්තා. ඒ කියන්නේ ඒක දැඩිව ගත්තා නම් ඒ අරමුණ. ඒ දැඩිව ගත්තා නම් ඒ දැඩිව ගැනීම හේතුවෙන් පසු කාලයකදී ඒ අරමුණ පිළිබඳව කෙනෙක් කතා කිරීමෙන් හෝ ඒ අරමුණ ගැටීමෙන් හෝ තව කෙනෙක් සිහි කිරීමෙන් හෝ අර දැඩිවගත් නිසා පසුව කෙලෙස් ඉපදිලා එන්න පුළුවන්. අන්න ඒකට තමයි කියන්නේ ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ කියලා. අපි අරමුණු දැඩිව ගැනීම කියන එක නිසා කෙලෙස් උපදිග්‍රමයක් තියෙනවා. මෙහිලා ආරම්භනස්ස අධිග්‍රහිතා ඒව ආරම්භණය දැඩිකොට ගැනීම නම් යන හේතුව දක්වන කතාවම විශේෂයෙන් අවධානයට ලක් කළ යුතුයි. අරමුණ දැඩිව ප්‍රකටව හඳුනාගත් නිසා එම අරමුණ හා බැඳී පසු කාලයේ කෙලෙස් පහළ වේ. එසේ නොවේ නම් කෙලෙස් පහළ නොවේ යයි යන මේ අදහස. ඉතින් කෙනෙක් එහෙම ගත්තේ නැත්නම් අරමුණක් දැඩිව ඒ විදිහට කෙලෙස් පහළ වෙන්න විදිහක් නැහැ. මාර්ග ඥානයෙන් කෙලෙස් ඉතිරි නැතුව දුරුකල ආර්යයන් වහන්සේට ආරම්භනානුසේ කෙලෙස් දුරුවීම ගැන සැකයක් නැත්තේ. එතකොට ඒ ආරයන් වහන්සේලාට මේ ආරම්භනානුසේ පිළිබඳව කෙලෙස් උපදින්නේ නැහැ. විපස්සනා මාර්ගයෙන් කෙලෙස් දුරු කරන්නේද ద్వාර 6හි ප්‍රකටව පැනෙන අවස්ථාවේ, ඒ කියන්නේ ద్వාර 6හි ප්‍රකටව කියන්නේ අපිට හොඳට ඒවා අත්දකින්න පුළුවන්, අරමුණු අල්ලා ගන්න පුළුවන් අවස්ථාවේ රූප දැකීම, සද්දැහිම ආදී අරමුණු අනිත්‍ය වේවා දුක් වේවා වශයෙන් පැවැත්විය නොහැකි අනාත්ම ස්වභාවය වේවා මෙනෙහි කොට භාවනාවෙන් දැක දැනගන්නා පුද්ගලයාටද එම මෙනෙහි කොට දැනගත් අවස්ථාවේහිද නැවත කල්පනා කරන පසු අවස්ථාවේදී එම මෙනෙහි කොට දැනගන්නා අරමුණ නিত্য සුඛ ආත්මයයි සලකා ගන්නා බැඳී ගන්නා කෙලෙස් පහළ විය නොහැක්කේ. අර මාර්ග ඥාන වලින් ආර්යයන් වහන්සේලා ඒවටපත් වෙලා ඉන්න අයට ඉතින් ඒක ගැන අනිවාර්යෙන් කෙලෙස් උපදින්නේ නැහැ. ඒ වගේම විපස්සනා මාර්ගෝලි යම් කිසි කෙනෙක් පරමාර්ථ ධර්මයන් දැක දැක, ඒ වගේ අස්පනා පිටම මේ ඇතිවීම නැතිවීම දැක දැක එයා නිට්ටයයි සුඛයි ආත්ම වශයෙන් ගන්නෙ නැතුව අනිත්‍යයි දුකයි වශයෙන්ම අරමුණු ගැන බලබලා ඉන්න කෙනාටත් ඒ නිසා පසු කාලයේදී එයාටත් අර විදිහටම ඒ අරමුණු ආවට කෙලෙස් උපදින්නේ නැහැ. පහළ වීමට අවසර නොලැබෙ මෙලෙස කෙලෙස් සඳහා අවසර නොලබන බැවින් මෙනෙහි කොට දැනගන්නා තාක් අරමුණු විසෙහි කෙලෙස් තැම්පත් නොවේ. අන්න එතකොට ඒ අපි මෙනෙහි කර කර යම් අරමුණු බලනවා නම් ඒ දේවල් වල කෙලෙස් තැම්පත් වෙන්නේ නැහැ. මේ අනුසය තැම්පත් වීම වෙන්නේ නැහැ. ඉතින් මේ මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය අත්හරින හැම මොහොතකම අපි පුරුද්දටම හැම වෙලාවෙම අරමුණු නිට්ටය වශයෙන් ආත්ම වශයෙන් ගන්නවා. අන්නේ නිට්ටය වශයෙන් ආත්ම වශයෙන් ගන්න හැම මොහොතකම ඒහා බැඳිලා අනුසය තැම්පත් වීම වෙනවා. ඒ පසුව මේ ඒ අරමුණේ අපිට ශෝක පරිදේව දුක් දුම්නස් උපදින්න පුළුවන් කියන එක. ආරම්භන අධිග්‍රහිත උප්පන්න නම් වූ ආරම්භනානුසය දුරු වේයයිද ආරම්භන අනුසය දුරු වී නම් එම අනුසය ඇති විට පහළවන්නා වූ පරිඋත්ථාන වීතිකම කෙලෙස්ද සහිත කුසල කර්ම අකුසල කර්ම සහිත විපාක කර්මයන්ගේද සාකල්යෙන් දුරුවේ සහ මුලින්ම දුරුවේ කියන එකේ තත්වාකාරයෙන් දැක දැනගන්නා විපස්සනාව නිසා වරදවා දැක දැනගන්නා කෙලෙස් කර්ම විපාක පහළ විය නොහැකි බව දුරුවීම විපස්සනා මගින් දුරුවීම නම් වේ. පහත දැක්වෙන්නේ මේ අනුපීකාවයි කියලා මේ එතන කියන්නේ. මේ කෙනෙක් මෙන්න මේ විදිහට භාවනා කරනකොට එයාට ආයතන 6 හරහා දැකපු අහපු දැනගත්තු දේවල් හෝ වේවා ඒ භාවනා කරන මොහොතේ තමන් ආයතන 6ට ඔස්සේ තමන්ගේ සිහියට උපදින හැම අරමුණක්ම අල්ලාගෙන ඒ අරමුණවල යථා ස්වභාවයේ දැක දැක ඒවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කර කර බලන කෙනාට ඒ නිසා ඒ අරමුණු ඔස්සේ පහළ වීමට පුළුවන්කම තියෙන සියලු අකුසල කෙලෙස්ද කර්මද කුසල අකුසල කර්මයෝද නැවත ප්‍රතිසන්දි ගෙනදෙන යම් කර්මයක් තියෙනවා. මේ සියලු කර්මද විපාක කියලා කියන්නේ ඒකයි. කෙලෙස් කර්ම විපාක. මේ විපාක කියනකොට දැන් මේ විපාකේ නෙවෙයි අනාගතේ පහළ වෙන්න පුළුවන් විපාකේද නසලදා. මේ කර්මක්ෂය කරනවා කියලා කියන්නේ ඒකයි. කෙනෙක් කොයේ තරම් කර්ම කරත් එයාගේ අවිද්‍යාව නිසාමයි එහෙම වෙන්නේ. ඉතින් නමුත් පසු කාලයක එයා හොඳට ධර්මයේ ඉගෙනගෙන මේ විදිහට මේ මාර්ග මේ විපස්සනා ඥාන දියුණු කරගත්තොත් එයාගේ අර සියලු කර්ම ක්ෂය වෙලා කර්මක්ෂය වෙලා යනවා. ඉතින් ඒකේ පොත්වල සඳහන් වෙන්නේ ආනන්තාරිය පාප කර්ම හැර ඊට මෙහා සියලු දේ ගෙවලා දාන්න පුළුවන් මේ භවනාව තුළ. ඉතින් ඒ නිසා අපිට මේ යම් කිසි කෙනෙක් මේ විපස්සනාව හොඳින් දියුණු කර ගන්නවා නම් එයාගේ ප්‍රතිසන්දිය ගැන එයාටම විශ්වාසය තියාගන්න පුළුවන්. මොකද එයාට අරමුණු ගැන ප්‍රකටයි. මේ මේ උපදින අරමුණේ එයාට කෙලෙස් උපදින් නැතුව ඒවා අරමුණ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බැලීමේ හැකියාව එයාට තියෙනවා. ඉතින් එහෙම හැකියාව තමන්ට තියෙනවා කියන්නේ මරණාසන්න මොහොතේත් එයාට ඒ හැකියාව එනවා. ඉතින් ඒ නිසා එයාට මාර්ගඵලයක් නොලැබුවත් එයාගේ අනිවාර්යෙන් ඊළඟ ජීවිතයේ සුගතියේ උපදිනවා කියන එකට යම් ආකාරයේ සාක්ෂියක් තියෙනවා. ඉතින් ඒකට අටකතා මහා ටීකා විවරණයකින් ඒකම තමයි මේ සඳහන් කරන්නේ. අනිච්චානුපස්සනා තාව තදංගප්පහාන වශයෙන් අනිච්චානුපස්සනාව තාව තදංගප්පහාන වශයෙන් නිත්‍ය සංඥං පජහති. එතකොට මේ නිත්‍ය සංඥාව තමයි මේ අනිච්චානුපස්සනාවෙන් තදංගප්පහානින් දුරු කරන්නේ. පරිච්ඡජන් තීච තථා අප්පවත්තිය. ඒක දුරු කරනවා කියලා කියන්නේ නොපවත්න ආකාරයෙන් නැවත නොපවතින ආකාරයෙන් දුරු කරනවා. යේ නිච්ඡන්ති ගහන වශයෙන් කිලේසා. ඒ විතරක් නෙවෙයි අර නিত্য වශයෙන් ගත්තු කෙලේශයෝද තං මූලක. ඒ නිසාට ගත්තු කෙලෙස් මුල් ලෝභ දේශ මොහ මුල්ද අபிසංකාරා. කියන අபிසංකාර කියන කර්ම වශයෙන් රැස්වෙච්චි දේවල්ද තදුබය මූලකයි. ඒ අபிසංකාරයන් හෝ කෙලෙස් වල තියෙන සියලු ලෝභ දේශ මොහ සියලු කෙලෙස් මුල්ද විපාකා ඛණ්ඩා. ඒ වගේම මතු අනාගතයේදී පහළ වෙන්න පුළුවන් විපාක ස්කන්ධයෝද තේ සබ්බේපි අප්පවත්ති කරන වශයෙන් පරිච්ඡේදය. සියලු දේ නොහට ගන්නා ආකාරයෙන් දුරු කරලා දානවා මේ අනිච්චානුපස්සනාව. තථා දුක්ඛානුපස්සනාදයෝ. ඒ වගේම තමයි දුක්ඛානුපස්සනාවත් අනත්තානුපස්සනාව කියන එකත් ඒ විදිහටම දැනගන්න. තේනාහං විපස්සනා තදංග වශයෙන් සද්දින් කණ්ඩාබි සංකාරාහි කිලේසා පරිච්ඡජති. එතන කියලා තියෙන්නේ මේ තදංග ප්‍රහාණ වශයෙන් මේ අபிසංකාර කර්ම කෙලෙස් දුරු කරනවා කියන එක. කියන්නේ දැන් ඒ ගෙවල දාන දන්න ක්‍රමයේ දන්නවා කියලා කියන්නේ ආරු නුවණක් නිතේ නුවණක්. ඒකට එයා ඒ නුවණ කපටිකමක් කරගන්නේ. කපටිකම එකක් නුවණ එකක්. නොදන්නාකම නිසා වෙච්ච කෙලෙස් සියල්ල නැති කරගන්න පුළුවන්. නමුත් එයා නැවත නැවත කරනකොට අර නුවණ නැති වෙලා යනවා. එතකොට එයාට ඒක මතු කරගන්න බැහැ. ඒ කියන්නේ නුවණ ඇති කරගන්නේ සුළුපටු හිසක් වෙලා නෙවෙයි. මේ අය. ඊපස්සේ ආපහු එයා කෙලෙස් ඇති කරගත්තොත් අර නුවණ ආයේ නැති වෙනවා. සමහර අය ඉතින් එහෙමත් වෙනවා. ඒක දැන් එහෙම ඒ විදිහට විපස්සනා කරලා මේ කෙලෙස් දුරු කරලා සමහර විට එයාට සනේකින් ආපු බලගතු කෙලෙස්යක් නිසා ඒකට යට වෙනවා. යට වෙලා ඉතින් ඒක සම්පූර්ණ සමහරට විනාශ වෙලා සමහරට භික්ෂුවන් නම් ගිහි ගෙටත් ගිහිල්ලා පස්සේ යාට තේරෙනවා මම කරගත්ත මේ විනාශයක් මෙහෙම උනේ. නමුත් මේකත් මට දැන් මේ ස්වභාවයත් මට අයින් කරගන්න පුළුවා කියලා ආපහු වෙනවා. ඇවිල්ලා ආයෙ උත්සාහවත්. එහෙම කරන අය ඉන්නවා. ඒක යා නොදන්නාකම නිසා වෙන එකක්. එහෙම නැතුව අරකාර ඒක කපටිකමක් ඒක. එතකොට හා තමයි බෙදලා ආපුවා. එතකොට මේ පල්ලෙහා පිටුවෙත් ඒකම වගේ තමයි කියන්නේ අන්තිම පිටුවෙත් නේ. එතකොට මේ කපිතුල කර්ම සකස් වෙන්නේ හැම වෙලාවෙම අරමුණ නিত্য වශයෙන් ගන්න නිසා. ආත්ම වශයෙන් ගන්න නිසා. එතකොට ඒ නিত্য වශයෙන් ගත්ත අරමුණු දැන් අපිට භවනා කරනකොට එළඹ සිටිනවා. අන්නේ එළඹෙන එළෙන මොහොතේදී අපිට මේ නিত্যයි කියන එක අපේ ජීවිතේට හම්බෙන්නේ ඉන්නවා තියනවා කියන අදහස. අන්නේ ඒ විදිහට තමයි අපිට හම්බෙන්නේ මේ නিত্য කියන අපි මේ පාලි වචනේ කිව්වට අපි කටයුතු කරන්නේ ඉන්නවා මම ඉන්නවා හවල් අපේ අය කට්ටිය ඥාති හිතයිසින් ඉන්නවා. ඒ වගේම මං අසුරු කරන මල් ළඟ මගේ කියාගත්තු දේවල් තියෙනවා කියන අදහස තමයි මෙතන මේ නিত্যයි කියලා කියන්නේ. අන්නේ අදහස මත තමයි අපිට කර්ම සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය කර්ම බවට පරිවර්තනයේ වෙච්චා තමයි අපි භාවනා කරනකොට එන්නේ. මතුවේවි එන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුගේ කරලා තියෙන කර්ම වැඩි නම් එයාට හිත තැම්පත් කරගන්න අමාරු වෙනවා. එතකොට ඒ කර්ම ගෙවෙනකන් එයාට ඒව ඔස්සේ කටයුතු කර කර අර නিত্য වශයෙන් ආත්ම වශයෙන් ගත්ත උපාදාන කෙලස් ඒ අරමුණේ තැම්පත් වෙලා තියෙන. ආරම්භනේ අරමුණේ තැම්පත් වෙලා තියෙන. ඒ අරමුණ අල්ලගෙන හොඳට ඒව විපස්සනා කර කර අරමුණ සුද්ධ කරන්නේ. මොකද මේ අරමුණේ තැම්පත් වෙනවා කියන්නේ අරමුණේ අපි තුල අයෝනිසෝ මනසිකාරය යෙදිලා තියෙන. ඒ නිසා ඉතින් ඒ නිසා ඒ භවනාව කියන්නේ මේ සුළුපටු ලාභයක් නෙවෙයි ඒකයි. ඒ නිසා මේ කවුරුත් හැමෝම ඒ දවස හැමදාම භවනා කරනකොට ඒ දවස පුරා තමන් තුළ උපාදාන ආශ්‍රව ඇති වුණා නම් ඒවා සිහි වෙලා මතුවෙලා එනවා. ඉතින් අන්න ඒවා අපි හොඳට ඒ අරමුණු අල්ලාගෙන ඒවායේ අරමුණු වල ඇතිවෙච්ච අයෝනිසෝ මනසිකාරය ඒ කෙලෙසේ හොඳට අල්ලගෙන කෙලෙසයක් බව දැකලා ඒක ආදීනව බලලා හිතෙන් නිදහස් කරනවා. එතකොට හිත පිරිසුදු වෙනවා. මතුවලා එන්නේ. ඉතින් එතකොට මේකේ මේ දුරු කරන්නේ අනිත් පැත්තෙන් අර අපි කියන විපල්ලාස කියලා. නিত্যයි වශයෙන් ආත්ම වශයෙන් සැප වශයෙන් සුභ වශයෙන් ගත්තු විපල්ලාස. විපරිත අදහස් ටිකක්. ඒ විපරිත අදහස් ටික තමයි දුරු කරන්නේ. එතකොට මේ විපල්ලාස කිව්වත් ඕග යෝග ගන්ත නීවරණ කියලා ඒ කිව්වත් ඔක්කොම එක සමානයි මේ කෙලෙස්. ඉතින් ඒ නිසා මේ අනිච්චානුපස්සනාවෙන් නিত্যයි කියලා ගත්ත විපල්ලාසය දුරු කරනවා. ඉතින් යමෙක් ඒක නিত্যයි කියලා ගත්තේ නැත්නම් ඒ අනිත්‍ය අරමුණේ එයා කවදාවත් ඒක හටගෙන නිරුද්ධ වෙනවා දැක්කොත් ඒක සැප වශයෙන් ගන්නෙ නෑ. ඒ වගේ මේක යා මේක මගේ මේ මම කියලා මට ඕනෑ විදිහට තියාගන්න පුළුවන් ආත්ම සංකල්ප ඇති කරගන්නෙත් නෑ. එතන තමන්ට මේව හොඳට නුවණට ගෝචර වෙන්න ඕනේ. නුවණට වැටෙන්න ඕනේ. මේ මෙහෙම දැක්කොත් මේ දේවල් හිතින්නේ නෑ නේද? මේ අරමුණ මේ විදිහට දැක්කොත් මේ දේවල් මන් තුල ගොඩනැගෙනවා නේද කියලා දැක මෙයාට කෙලෙස් දුරු කරන්න පුළුවන්. නුවණින් දැක ප්‍රායෝගික. එතකොට යා මේ සද්ධාවෙන් නිකන් අර අරගෙන කියවනව නෙවෙයි. තමන් තේරෙනවා. ඉස්සරෝම තමන්ට තේරෙනවා අවිද්‍යාව කියන්නේ. මෝඩකම කියන්නේ මෙන්න මේකයි කියලා අපිට හොඳට තේරෙන්න ඕනේ. මේ මෝඩකම කියන එක දුරු කළ හැකි එකක්. ඒක මගේ මනසේ තියෙන එකක් මිසක බාහිර පුද්ගලයන් තුල හෝ දේවල් තුල තියෙනවා නෙවෙයි. ඒ නිසා මේ දුක ආවේ මට මේ ඇතිවෙති අයෝනිසෝ මනසිකාරය නිසායි කියලා හොඳට ඒ මෝඩකම තේරුම් අරගෙන ඒ මෝඩකම ඇති වුණේ මෙන්න මේ විදිහට මේ අනිත්‍ය වෙලා යන අරමුණ නිත්‍ය වශයෙන් ගත්ත නිසානේ කියලා හොඳට ඒවා තේරුම් අරගෙන බලනකොට තමන්ටම දේනවා. ඉතින් මේවා සංදිත්තිකයි අකාලිකයි කියන්නේ ධර්මයේ ගුණ. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ටික ටික වඩනකොට තමයි දුරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඔය තිස්ස කියලා භික්ෂුන් වහන්සේ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දවසක් ගිහිල්ලා මතක් කරනවා, ස්වාමීන් මට ඉතින් දැන් භාවනා කරගන්නත් බෑ, එපා වෙලා තියෙන්නේ, කයත් දුරුබර වැඩි, නිකන් මේ කයත් දරත වෙලා තියෙන්නේ, මට දිශාවෝ වැටහෙන්නෙත් නෑ, භාවනා ප්‍රකට වෙන්නෙත් නෑ, තීන මිද්දේව මගේ හිත වහගෙන හිත විසිරිලා තියෙන්නේ, කියන්නේ ශාසනය අබිරතිය අබිරතිය ඇති වෙලා අයින් ඒවා එපා වෙලා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මතක් කරා, ස්වාමීන් මේ තිස්ස කියන භික්ෂුව මෙන්න මේ විදිහට අපි අතින් මේ මතක් කරා. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් එතන ඉන්න කතා කරලා භාග්‍යතුන් වහන්සේ අමතනවා කියලා මේ තිස්ස භික්ෂුවට එන්න කිව්වා. ආවන් පස්සේ භික්ෂුවගෙන් බුදුරජාණන් වහන්සේ ඇහුවා, මේ භික්ෂුන් වහන්සේලාට ඔබ මේ විදිහට කිව්වා කියන්නේ ඇත්තද? ඔව් ස්වාමීන් මම මේ කියපු එක ඇත්ත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තිස්ස යම් කිසි රූපයක් ඒ රූපයේ කෙරෙහි ඇල්ම තියෙනවනම්, ආසාව තියෙනවනම්, බැඳීම තියෙනවනම්, කැමැත්ත තියෙනවනම්, ඒ රූපය විපරිණාම වෙනකොට, වෙනස් වෙනකොට ශෝක පරිදේව දුක් දුම්නස් උපදිනවද නැද්ද? උපදිනවා ස්වාමීන්. යම් වේදනාවක් කෙරෙහි තමන්ගේ නොපාහූ රාග, නොපාහූ ප්‍රේම, නොපාහූ පරිදාහය, කැමැත්ත, ආසාව, අපි එක එක රූප දකින්න ආසයි, සද්ධාන්ද ආසයි, අපි ධර්මිනු දුරන්ඩ ආසයි, මේ විදිහට මේ ඒ වේදනාවන් කෙරෙහි යම් කිසි කෙනෙකුගේ ආසාව, ප්‍රේමය, බැඳීම තියෙනවනම් ඒක වෙනස් වෙනකොට, විපරිණාම වෙනකොට ශෝක පරිදේව දුක් දුම්නස් උපදිනවද? ඔව්. යම් තමන් හඳුනන දේවල් පිළිබඳවත් තමන් මේ ආකාරයෙන් හඳුනනවා, එයා කෙරේ ඡන්දය, ආශාව, ප්‍රේමය තියෙනවා. තමන් කල්පනා කරන දේවල්, චේතනාවසයෙන් ගන්න දේවල්, තමන් හිතන දේවල් පිළිබඳවත් කැමැත්ත, ආශාව ප්‍රහීන වෙලා නැත්තම්, ඡන්දය, බැඳීම තියෙනවනම් ඒ තමන්ගේ හිත වෙනස් වෙනකොට, විපරිණාම වෙනකොට ශෝක පරිදේව දුක් දුම්නස් උපදිනවද නැද්ද තිස්සගෙන? එහෙමයි ස්වාමී, උපදින. යම් කිසි රූපේ කෙරෙහි රාගය ප්‍රහීන වුණු, ආසාව, තණ්හාව ප්‍රහීන වුණු, ඒ රූපේ විපරණාම වුණාට ශෝක පරිදේව උපදින්නේ නැහැ. වේදනාව, සංඥාව, සංකාරේ, විඥාණයටත් මෙහිම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යං කිම් මඤ්ඤති තිස්ස රූපං නිච්ඡං වා අනිච්ඡං වා. ඔබ හිතන්නේ මොකද්ද රූපේ නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකක්. යම්පණ අනිච්ඡං දුක්ඛං වා සුඛං වා දුක්ඛං බන්ති. යම්පණ අනිච්ඡං දුක්ඛං විපරිණාම නම් කල්ලාන්විතං සමුනුපස්සිතං ඒතම් මම යේසු හමස්මි යේසු මෙයත්තාති. යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙනවා. ඒක මම හෝ මගේ කියලා ආසාවෙන් තණ්හාවෙන් ගන්න සුදුසුද? ඒකේචි වේදනා, ඒකේචි සංඥා, යංකින්චි යංකින්චි සංකාරං, යංකින්චි විඤ්ඤාණ. මේ විදිහට මේ හැම එකක්ම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් කෙනෙක් දකිනවනම් එයාටම එහෙම දේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා නෑ ස්වාමීන් කියලා කියනවා. දැන් එතන ඊට පස්සේ කියනවා, තස්මාතිය තිස්ස යංකින්චි රූපං අතීත අනාගත පච්චුප්පන්නාන අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා පීනං වා ප්‍රණීතං වා යන්දුරේ තන්තිකේ වා සබ්බං රූපං මේතං මම මේසෝ අමස්මි නමේසෝ අත්තාති ඒවෝ මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨං. මහණෙනි, ඒ නිසා තිස්ස බිස්සුවට කියනවා, ඒ නිසා යම් තාක් ආධ්‍යාත්මික බාහිර අතීත අනාගත හීන ප්‍රණීත දුර ළඟ ඕලාරික සුකුම යම් රූපයක් තියෙනවා, හැම රූපයක්ම මම හෝ මගේ මගේ ආත්මේ නෙවෙයි හැටියට බලන්න, ඒ තියෙන රූපේ ඇත්ත ස්වභාවයේ යථා ස්වභාවයම දකින්න, ඒ විදිහට දකින්නකොට රූපස්මින් නිබ්බින්දති. ආන රූපේ කලකිරෙන රූපේ යථා ස්වභාවයෙන් දකින්නකොට රූපස්මින් නිබ්බින්දු නිබ්බින්දං විරජ්ජති. එතකොට කලකිරීම නිසා රූපේ නොඇලෙනවා, විරාගා විමුච්ඡති. එතකොට යාට රූපෙන් මිදෙන්න පුළුවන්. ඒ විදිහට වේදනාව, සංඥාව, සංකාරේ, විඥානෙ කියන මේ ස්කන්ධ පහ ගැනම ওই විදිහට හිත ගත්තත්, අතීත, අනාගත, වර්තමාන, හීන, ප්‍රනීත, දුර ළඟ මොන ආකාරයේ සිතුවිල්ලක් ආවත් ඒවා, ඒ සිතුවිල්ලේ මම හෝ මගේ මගේ ආත්ම වශයෙන් ගන්න එපා. ඒකේ ඒ හිතේ යථා ස්වභාවය දකින්න. දැන් එතනත් මේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා ක්‍රමයේ අනිච්ඡානුපස්සනාව මේ පෙන්වන්නේ නේද? එතන අනත්ත අනාත්මය එතන අර අපි කියපු ආකාරයේ දැක්වුවේ මේ අනිත්‍ය පෙන්නලා දුක පෙන්නලා අනාත්මය පෙන්වන. යංකින්ච රූපං නිච්ඡං වා අනිච්ඡං වා කියලා පෙන්වනවා. මහණෙනි මේ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියනවා. යමක් අනිත්‍යයි නම් සැපයිද දුකයිද? දුකයි කියනවා. යම්පන අනිච්ඡං දුක්ඛං කල්ලන්නත යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක ආත්ම වශයෙන් ගන්න සුදුසුද කියලා මේ අනිත්‍ය දුක අනුසාරයෙන් අනාත්මය පෙන්වලා දෙනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ගොඩාක් සූත්‍රවල මේ අනාත්මය පෙන්වන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනුසාර. මොකද මේ අනාත්මය අල්ලගන්න අමාරුයි. එහෙනම් ඒ විදිහට මෙතන රූපය මම හෝ මගේ මගේ ආත්ම වශයෙන් ගන්නෙ නැතුව ඒ රූපේ යථා ස්වභාවය දකිත්. ඒ වේදනා සංඥා සංකාරයන්ගේ යථා ස්වභාවය දැක්කොත් අනිවාර්යෙන් ඒ රූපේ කලකේ වේදනාවේ කලකේ. ඒ තිස්ස බිස්සෝ ඒ අවවාදේ අහලා එයා තනිව හුදකලා වෙලා අරිහත්වයට පත් වුණා. ඉතින් ඒ වගේ මේ හැම කර්මස්ථාන වලින් තවත් ඔය සංයුත්තනිකායේ ඛණ්ඩ සංයුත්තේ හැම සූත්‍රයක් ගත්තාම ඉතින් මේ පෙන්වන්නෙම මේ නාම රූප ධර්මයන් කෙරෙහි ඇත්ත ඇති හැටි දකලා ඊට පස්සේ ඒවා සම්මර්සන ඥාන වශයෙන් දැන් ඉස්සරෝම අපිට අත්දකින්න පුළුවන් මේ වර්තමාන රූප ඔස්සේ දැකලා ඊට පස්සේ මනසට ගෝචර වෙන හැම රූපයක් අනුමාන වශයෙන් අතීතයේ දැකපුවා අනාගතයේ තියෙනවා සුකුම ඕලාරික මේ හැම රූපයක් පිළිබඳව මේ නුවණ මෙහෙව මෙහෙවා බලන්න කියලා. අන්න එහෙම බලන්න බලන්න ඒ රූප ධර්මයන් කෙරෙහි බැසගත්තු ආශ්‍රව සංයෝජන ගෙවිලා ගෙවිලා යනවා. ඔය ටික තමයි මේ කෙලෙස් පිළිබඳව කතා කරන්න තියෙන්නේ. එතකොට මේකේ අනිච්ඡානුපස්සනාව කියන එකෙන් නිත්‍ය සංඥාව තමයි ප්‍රධාන වශයෙන් නැති කරලා දාන්නේ. නිත්‍ය සංඥාව දුරු කරාම අනිත් සියලු දේවලුත් ඒ සමගම නැති වෙලා යනවා. තියෙනවද මොනවාරි? එතන කිව්වේ දැන් ඔය හැම එකක් ඔස්සේම අපිට කෙලස් තැම්පත් වෙලා තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න රූප. අතීත රූප කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙච්චි නැති රූප පිළිබඳව. ඒ රූප පිළිබඳවත් අපිට ඇති බවට අරගෙන කෙලෙස් වෙන්න පුළුවන් නේද? නිරුද්ධ වෙච්චි රූප, අතීත රූප, අනාගත රූප කියලා කියන්නේ අනාගතයේ උපදින්න තියෙන, පහළ වෙන්න තියෙන රූප. ඒතකොට රූප කියනකොට දැන් අපිට හිතෙන මට්ටම වෙනයි ඈ. මෙතන මේ කියන මට්ටම එකක්. මෙතන රූප කියලා කියන්නේ සැබෑම රූපේ. දැන් අපිට මේ අතීත රූපේ පිළිබඳ කෙලෙස් ඇවිල්ලා තියෙන, ගෙවල් දොරවල් අඹ දුරන් යාන වාහන ඉඩ කඩන් කියලා ඔහොම. ඉතින් එතකොට එතන තියෙන රූපයක් කියන එක අපි නුවණින් අනුසාරයෙන් ගන්න ඕනේ. ඒ විදිහට අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියන්නේ මේ දැන් මේ මොහොතේ පහළ වෙන රූප. දැන් අපිට මේ පේන්න තියෙන අවස්ථාව, ඒ වගේම ඇහෙන අවස්ථාව මේ මොහොතේ වර්තමාන රූප. ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ තමායයි සලකා ගන්න ආධ්‍යාත්මික సంతානේ තියෙන මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය ආදී මේ රූප ටික ආධ්‍යාත්මික රූප. එතකොට මෙතන තියෙන කෙස් ලොම්නිය, දත් හම්ස්නාර ආදී මේ රූප කොටස් ටික ආධ්‍යාත්මික රූප. බාහිර රූප කියලා කියන්නේ මේන් බාහිර පර පුද්ගලයන්ගේ පර සන්තානවල හෝ තියෙන ඒ පුද්ගලයන් හෝ වේවා බාහිර දේවල් හෝ වේවා මේ සියල්ල බාහිර රූප කියලා ගන්න. එතකොට අජ්ජත්තංවා බහිද්දාවා ඕලාරික ඕලාරිකංවා සුකුමංවා ඕලාරික රූප කියලා කියන්නේ රළු ගොරෝසු රූප. දැන් මේ ඕලාරික භාවය කියලා කියන එක අපිට ඒක විවිධ ප්‍රදේශ වලින් එක එක ආකාරයෙන් ඕලාරික වෙනවා. දැන් අපි කො සාමාන්‍ය තිරිසංගත සත්තුන්ගේ රූප වලට වඩා මනුස්සංගේ රූප සුකුමයි. තිරිසංගත සත්තුන්ගේ රූප මේ ඕලාරික. ඒ තිරිසංගත සත්තුන්ගේ රූප වලට වඩා තව නිරේ ඉන්න සත්තුන්ගේ සුකුම ඕලාරිකයි. මෙයා සුකුමයි කියලා කියන. එතකොට මිනිස්සුන්ට වඩා දෙවියන්ගේ රූප සුකුමයි. ඒ විදිහට සුකුමෝලාරික බව වෙනස් වෙනවා. ඊළවට සමහර කුසල සිතින් උපද්දවන රූප සුකුමයි. අකුසල සිතින් උපද්දවන රූප ඕලාරික කියලා ඒ විදිහට මේ සුකුමෝලාරික භාවයක් ගන්නවා. ඉතින් සාමාන්‍ය පොදුවේ කියනවනම් මේ රළු ගොරෝසු රූප ඕලාරික රූප සියුම් වශයෙන් සැලකෙන දේවල් සුකුම රූප කියලා අපිට සැලකන්න පුළුවන්. සාමාන්‍ය අපි මේ ශරීරය ගැන ගත්තොත් මෙතන සුකුම රූප කියලා කියන්නේ ඕලාරික රූප කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වලට ඕලාරික රූප. ඊට පස්සේ එතන තියෙන ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඊට පස්සේ ඉන්ද්‍රිය රූප ටික ආකාශ රූප ආහාර රූප ආදී මේ ඉතුරු රූප සියල්ලම සුකුම රූප කියලා. ඒ විදිහට මේ ඕලාරිකංවා සුකුමංවා මේ කුමන රූපයක් කෙරේ හෝ තමන්ගේ ඇහැ කෙරේ ඕලාරික රූපයක් කෙරේ ඕලාරික රූපේ කෙරේ දැන් තමන්ට නිත්‍ය භව එනවා. තමන්ගේ ඇහැ තියෙනවා කියන අදහස එනවා. කන තියෙනවා කියන අදහස. මේකත් දැන් තමන් බලනවා. මේ ඇහැ කියන එක දිගට තියෙන එකක් නෙවෙයි. හැම මොහොතේම මේ කර්මපත්තෙන් නිරන්තරයෙන් ඉපදෙමින් බිඳෙමින් පවතින දෙයක්. ඒ විදිහට ඒ රූප කෙරෙහි බලනවා. ඊළඟ මොනවද? හීනං වා පනීතං වා. හීන රූප පනීත රූප කියන එකත් අර වගේම සමාන ඕලාරික රූපමක්. හීන රූප කියලා කියන්නේ අකුසලයන්ගෙන් උපදින රූප හීන රූප කියනවා. කුසලයන්ගෙන් උපදින රූප ප්‍රනීත රූප කියලා කියන කුසල් සිත් වලින් උපදින. ඒ වගේම කාමාවචර කුසල් සිත් වලින් උපදින රූප හීනයි. රූපාවචර කුසල් වලින් උපදින රූප ප්‍රනීතයි. ඊට පස්සේ තවත් රූපාවචර කුසල් සිත් වලින් ප්‍රනීත හීනයි. අරූපාවචර ඒවා රූප ගන්න බෑ නේද? එතකොට ඒ විදිහට බෙදෙනවා. ඊට පස්සේ දුර ළඟරු දුර රූප ළඟ රූප. ඒ දුර රූප ළඟ රූප කියන්නේත් ඒ විදිහටම ඒ වගේම කොටසක්. අකුසලයේ කුසලය දුරයි. කුසලයෙන් අකුසලයේ දුරයි කියලා කියනවා. එතකොට දුර රූප කියලා කියන්නේ ඒ විදිහට අකුසල් වලින් උපදින රූප දුර රූප කියනවා. කුසල් සිත් වලින් රූප කියන ළඟ රූප කියනවා. ඒ වගේම මේ අපිට සාමාන්‍ය ඕලාරික දේවල් ඕලාරික රූප තියෙනවනේ ඒවා අපිට කියන්න පුළුවන් ළඟ රූප කියලා. දුර රූප කියලා කියන්න පුළුවන් සුකුම රූප. ඒ වගේ අර බෙදීමට සමානම රූප කොටස් ටිකක් තමයි යන්නේ. අය මොනවද? එච්චරයි නේද? එතකොට සබ්බං රූප. එතකොට සියල්ල අයිති වෙනවා. හැම රූපයක්ම ඒතං මම. ඒකක්වත් මම කියලා ගන්න එපා. ඒසෝමි ඒසෝ හමස්මි. මේක මගේ කියලා ගන්නත් එපා. මේක මගේ ආත්මය කියලා ගන්නත්. ඉතින් ඔන්න ඔය මං ඔය මම කියන එක මගේ කියන මගේ ආත්මය කියන මේ ධර්මතා තුන තමයි බලගතුම කෙලෙස් තුන. එතන තියෙන තණ්හාව, දිට්ඨිය, මාන්නය කියන ප්‍රපංච තුන තියෙනවා. ඉතින් ඔන්න ඔය ගැනීමම තමයි ඒක විපරිතව ගැනීමක්. ඒක මේක මම නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. ඉතින් අන්නේ අදහසට එන්නේ නැති විදිහට රූපේ දිහා බලන්න කියන එකයි මේ කියන්නේ. මම කියන අදහසට ආවොත් මේකේ සංයෝජන ආශ්‍රව කර්ම සකස් වෙනවා. එනිසා මේ මම කියන අදහසට එන්නේ නැති වෙන්න රූපය දිහා බලන්න. එතකොට රූපය හටගෙන නිරුද්ධ වෙනවා දැක්කොත්, ප්‍රත්‍යයෙන් හට ගන්නවා දැක්කොත් කවදාවත් ඒකට මම කියන අදහසට එන්නේ නැහැ. මම ඒ නිසා මේ කෙලෙසෙට පැවැත්මක් නැති කරන්න කියලා කියන්නේ. ඒ විදිහට හැම රූපයක්ම අපිට බලන්න පුළුවන්. මේ සම්මර්සන ඥානේ අන්තිමේට, මේ සම්මර්සන ඥානේ නෙවෙයි අනිච්චානුපස්සනාවේ අර අපි එදා ඉස්සරෝම කරපු පත්‍රිකාවේ තියෙනවා කොටසක්. ඒකේ තියෙනවා මේ අනිච්චානුපස්සනාව සංක්ෂේපයෙන් කියලා. අන්න ඒකේ තියෙනවා දැන් මුලින් අපි මේ විදිහට අනුපස්සනා කරලා අන්වේ ඥානීය වශයෙන් අර විදිහට සිහි වෙන අතීතයේ හෝ අනාගතයේ හෝ වේවා සිහි වෙන අරමුණක් පාසා මේ නුවණ තියන. අතීතයේ දෙයක් සිහි වුණා නම් ඒක නිරුද්ධයි, නැවත ඉපදිලා නැහැ. අනාගතේ රූපයක් උපදිනවා නම් ඒක නිරුද්ධ වෙනවා. ඉතින් වර්තමාන රූපය හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ගැන සිහිය තබාගෙන නුවණින් ඉන්න. ආශ්‍රවය කියලා කියන්නේ උඩට මතු වෙච්ච අවස්ථාව. අනුසය කියලා කියන්නේ උපාදටිති භංග වශයෙන් මතු වෙලා නැහැ. ඒක సంతානේ තැම්පත් වෙලා තියෙන අවස්ථාව. ඒ කියන්නේ මේ හැම වෙලාවෙම මතු අනාගතේ කාරණාලාභයෙන් උපදින්න පුළුවන් හැකි බවටයි අනුසය කියලා කියන්නේ. ආශ්‍රවය කියලා කියන්නේ ඒක නෙවෙයි. ඒ අනුසය මගින් උපද්දවලා ඒක නැවත නැවත පුරුදු කරලා තියෙන පුරුවට පුරුද්දට තමයි ආශ්‍රවේ කියන්නේ. ඔව්. මුලින් ගෙවන්නේ අපි මේ ආශ්‍රව සංයෝජන කියන තේමාව තමයි ගෙවන්නේ. එහෙම ගෙවන්න මේ අනුසයට මතුවෙන්න ඉඩ අවකාශ නැති වෙනවා. එහෙම වුණාම ඒක දිගට කරගෙන යනකොට මාර්ගඥානීයදී අනුසය නැසිලා යනවා. එතකොට තව ටිකක් මේ අනිච්චානුපස්සනාව ඒකට පිළිබඳව සම්බන්ධ කරලා මේ අර ගාථාව මේ වෙලාවේ මේක කරමු. අනිච්චානුපස්සනාව සම්පාදනයේ පිණිස මහෝපකාරී වන වාචෝද්ගත කිරීම කියලා අර ගාථා පත්‍රිකාව වගේ අතුන්නේ. ඒකේ හොඳ කරුණු ටිකක් තියෙනවා ඒකේ. ඒක තියමු එක්කම එකතු වෙලා ඉස්සරහ. අහුණාද? නැහැ. හැබැයි ඕක මේ ඕකෙන් බලන්න බෑ. ඕක බලන්න තියෙන්නේ අට කතාව. ඕකේ දැන් එහෙම තියෙනවා නම් ඒක විස්තර දාන්න නැහැනේ. අට කතාවේ තමයි ඒකේ විස්තරය දාන්නේ. මම පොඩ්ඩක් බලන්න අට කතාව. දුරකථන ගන්න නිකන් ඒවා